ඒ සත්‍යය
තමයි කතා කරන්න බෑ.
ඵලය ගැන කතා කරාම ඇති. ඵලය කතා කරන්න දෙයක් නෑ මෙතන. මෙතන තියෙන්නේ දකින්න අත්විඳින්න තියෙන්නේ දැනීමක්. දැන ගැනීමක් කියන තැන එනකොට මේ සද්දය කියන එක සද්දයක් විතරයි. එතකොට කන තිබුණද නැද්ද කියන එක ගැන ඒක කනකවත් ඒක ඇවිල්ලා වෙන මානසිකාරයක්. ඒ සම්මුති කතන්දරේ
නම හරි මං කියන්නේ දැන් කනක් කියලා දෙයක් තියනවා කියලා කොහොම හරි දැනගෙන තියෙනවනේ.
ඔව් ඒක සම්මුති. දැන් අපි
සම්මුති හරි පරමාර්ථ හරි මේ දැන්.
ඔව් සම්මුති දැක් සම්මුතිය තුල ජීවත් වුණාට අවබෝධ කරන්න තියන්නේ සම්මුතිය නෙමෙයි. සම්මුතියෙන් තියෙන යථාර්ථය ඇත්ත ස්වභාවය. ඒක තමයි පරම සත්‍ය.
ඒ යථාර්ථය අවබෝධ කිරීම සඳහා
දැන් යථාර්ථයේ තියෙනකොට ඇහැ නැද්ද? සද්දේ නැද්ද? කන
ඒවා තියෙනවා. ඒවා හේතු ඒවා ප්‍රතිසම්පන්න.
හරි හරි. ඒකට හේතු නෙමෙයි මං අහන්නේ. ඔව්. අරකින් විතරක් බේරෙන්න බෑ. ඔව්.
නෑ මට තේරෙන්න.
ඒකට තියෙනවා කියන්නත් බෑ නැහැ කියන්නත් බෑ. කන කියන එක තියෙනවද නැද්ද කියන එක තීරණය කරන්න පුළුවන් සද්දය කියන එකට සාපේක්ෂව.
සාපේක්ෂව.
නැතුව බෑ කන තියෙනවද නැද්ද කියන්න.
සියල් එකට ඇතුළේලා එකට නැතිව.
එක මොහොතේ ඇතුළේලා නැතිලා යන දෙයක් ඒක පවතිනවා නම් පවතින්නේ අපේ තියෙන කෙලෙස්ින්. අපි පවත් වෙනවා.
ඔව්. එහෙම වෙන්න ඕන මං අහන්නේ ඕක දැන්. නැහැ දිලිද ඒක. එහම කිව්වට.
මං නේද පොඩි මේක.
ඕකේ. ඕකේ අර
ඒවා පැහැදිලි
කරන්නේ නැහැ. මම පැහැදිලි කරන්නේ නැහැ. දැන් අර මන් ලියපු එකේ තියලා අයින්ස්ටයින් කියපු කතාව. කවුද මේ නීල් බෝයි ඔය කට්ටිය හරි හොඳ ඩිස්කෂන්ස් ගිහින් තියෙනවා. නීල් බෝයි ළඟට ස්ට්‍රෝඩින්ග කියලා තව එක කෙනෙක් ඉන්නවා. නීල් බෝයි
නර ඇටම්ස් ගුලියක් වගේ තියෙනවා.
ශක්තිමත් තම අර කිව්වේ ඉලෙක්ට්‍රෝන මෙහෙම පනිනවා.
ඔව්
ඒවා. නීල් බෝ කියන ලස්සන කතාවක් ඔවා හොයාගත්තට මේක මේ මේක මෙෂර් කරන හින්දාමයි දකින්නේ. පරීක්ෂා කරන හින්දා තමයි ඔක දැනගන්නේ.
නැත්තම් දකින්නේ
නැත්තම් දැනගන්න බෑ. හරි? ඒ කියන්නේ ඉන්ස්ට්‍රුමන්ට් එකකින් බලන හින්දාමයි ඒ ස්වභාවය දැනගන්නේ එක. ඊළඟට තව ෂෝඩින්ග කියනවා ඒ දැනගන්න එකත් දැන් තව සැරයක් බැලුවොත් ඒක ආයේ දකින්න බෑනේ ඉලෙක්ට්‍රෝනයක් ආයේ දෙපාරක් දකින්න බෑනේ ඒක දැනගෙන ඊළඟට ඔකේ අර ඊළඟට ඕක බලන වෙලාවක එක වෙලාවක මේක අර මැටර් එකක් පදාර්ථයක් තව වෙලාවක ඕක තරංගයක් වේව්
එක
ඔය දෙකෙන් ඕන එකක් වෙන්න පුළුවන් බලන වෙලාව ඒ හින්දා කියනවා අයින්ස්ටයින්ගේ ශක්තිය ඉක්වේෂන් එක එහෙම දාලා තියෙන්නේ මේ පරමාණුක කැඩුවොත් මෙච්චර ශක්තියක් එනවා කියලා එහෙම ක්වොන්ටම් තියරි වලට යනවා. ඔහොම ඔය කතා ටික යනවා. දැන් අර ඕකේ ඇවිල්ලා තියෙනවා ඊළඟට ස්ට්‍රෝඩින්ග කියන එක කෙනා හරි ඇඩ්වාන්ස්. එයා කියනවා මේ දකින්නත් පුළුවන් එක සැරේයි. ඒක එතකොට කියන අර පෙර නැතිවීම හටගත්ත ඉතුරු රැදුවෝ නිරුද්ධ වෙන කතාව තියෙනවා. හරි. ඒ ඊළඟට නිව්ටන් කියන බලන හින්දායි පේන්නේ ඉන්ස්ට්‍රුමන්ට් එක. හැබැයි නිව්ටන් කියනවා දැන් බල මේක ඉන්ස්ට්‍රුමන්ට් එකෙන් බලන එකනේ. ඒ බැලීම තුල අරක වෙනස් වෙන්න පුළුවන්. හරි. ඒක ඩිස්ටර්බ් කරනවානේ. එතකොට තියෙන தත්ත්වෙද මේ පේන්නේ ඒ තර්කේ කියනවා නිව්ටන් ඔව්
ඊළඟට පේන්නේ
ඔව් ඒක වෙන්න බෑ කියලා මොකද අපි කොච්චර මොනව කළත් මේ තව බලපෑමක් කරන හින්දා ඒක වෙනස් වෙලා පේන්නේ හරිද දැන් ඔය කතා කිය කියා ඒගොල්ලෝ යනකොට අයින්ස්ටයින් කියනවා මේ ඔය නිව්ටන් කොහොම කිව්වත් මට නම් මේ මම දැක්කත් නැතත් හඳ නෑ කියලා හිතන්න නම් මට බෑ. මම දැක්කොත් විතරයි හඳ තියෙන්නේ කියලා එහෙම හිතන්න බෑ. මම නොදැක්කත් හඳ තියෙනවා කියන එකේ තමයි මම
කියන්නේ. ඒතරේ දෘෂ්ටිය.
එයා ඒකේ ඉන්නවා.
කවුද ඒකේ?
අයින්ස්ටයින්. අයින්ස්ටයින් හොඳයි කියලා හිතන් හිටියට මනුස්සයා
ඉඳලා පල්ලෙයිද
සංකර ඔය ලෝකෙට අහුවෙලා
ඒක තමයි
දැක්කේ නැතත් අන්ත තියනවා කියලා දැන් නිව්ටන්ට කියන අර තර්කෙ දිදි නිව්ටන් කියනනේ බලන හිඳයි ඔබ්සර්ව් කරන හිඳයි වෙන්නේ කියන එක ඒක කඩන්න කියනවා ඔව් මම බැලුවේ නැතත් හඳ තියනවා හඳ නැහැයි කියලා හිතන්න මට බෑයි කියලා හරිනේ ඉතින් ලෝකයයි
ඒක
ඔන්න ඔය වගේ කියන්නේ මං කිය විද්‍යාඥය ඔය කිට්ටුවට ඇවිල්ලා තියෙනවා ඔය ලෙවල් එකේ අර අරගොල්ලෝ දැන් බලන හින්දා පේනවා ඊළඟට ඒක දෙපාරක් දකින්න බෑ ඊළඟට එක වෙලාවක බලන එක එක විදිහකට පේනවා ඒ පේන්නේ මොකද්ද කියන එක කලින් කියන්න බෑ ඒක මොකක් හරි දෙයක් වෙන්නත් පුළුවන් ශක්තියක් වෙන්නත් පුළුවන් ඒක තමයි අර වේව් මෙටල් තියරි කියලා
යන්නේ ඒ බලන මොහොතේ ඒ
තියරෝද දැක්කද
දැන් ඒ ඔක්කොම ඒ තියෙන එකක් ගැන නේද ඔය කතා කරන්නේ
තියෙනවා කියන්නේ බලන හින්දා
නේද ඈ
ඔව් බලන හින්දා ජාති දෙකම කියනවා තියෙන එකක් නම් දෙපාරක් දකින්න පුළුවන් වෙන්න ඕනේ එහෙනම් තියෙන එකක් කියන්නත් බෑ තියෙන
එක කියන්න බෑ පෙර නොතිබීම කතන්දරේ
මේ උගා ආසන්නෙට යනවා ඒත්
ආසන්නෙට ගියාට
ඔය එකක්
තියෙනවා
ඒ
කතාව කියලා තියෙනවා මම අර මගේ මුල චැප්ටර් එකේ ඒක කියලා තියෙනවා ඒගොල්ලෝ කියපු කතා ටික ඔව්
අපේ දකින්න දේ දකින්න මොහොතෙත්
නැද්ද ඒ කියන්නේ ඒක මෙහෙම තියෙනවා දැන් මේ මේ ඔය දැන් ඔය දැන් කතා
ඒගොල්ලන්ට ක්ෂණය තියෙනවා
ඔව් ඒ කියන්නේ නියම් මේ වර්ණ රූපයක් කියන දැන් මේ වගේ කියන්න අපිට මේක පැනවීම කර දැන් ඇත්තම ඇහැට පේන දේට පැනවීම කරන්න බෑනේ අපිට
නෑ මං අහපු අර 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 ප්‍රශ්නෙට උත්තරේ හොයාගත්තොත් ඔය ටික පැහැදිලි වෙනවා දැන් හරියටම දැන් ඇහැ පෙරණ තිබීම හට ගන්නවා කියන එක කියන්න පුළුවන් දක්ෂින ක්ෂණේද ඇහැ උපදින් අපේ එක කියනකොට නිකන් ඊට කලින් ඇහැක් තියෙන්න බෑ කියන ඊට කලින් කනක් තියෙන්න බෑ. හරි සබ්දයක් තියෙන්නත් බෑ. ඕක ටික හරියට කැඩෙන්නේ.
තියෙන්න බෑ. මොකද ඒක තියෙනවා නම් තියෙන දණක් තියෙන්නේ. අර මේ වෙනවා කියලා තියෙනවා. කනක්
තියෙන්නේ නැහැ. තියෙනකම කියනකොට තියෙන දණක් ඉතින් අපිට හිතට එනවා. මෙතන තමයි තියෙන්නේ. මෙතන තමයි තියෙන්නේ.
ඒකට ඒක ඇත්ත නෙමෙයි.
ඒක ඇත්ත කරගෙනනේ අපි ජීවත් වෙන්නේ ඕක ඇත්ත නෙමෙයි කියලා හින්න ලෝකෙක ඉන්න බෑනේ ඒක මං අහන්නේ
අපිට පේනවනේ අපි මේ මනසෙන් දැක්කට මේක පේනවනේ කියන එක ස්පෙෂල් මාක් එකක් කියලා මේ මොහොතට දැක්කේ
දැන් හරි මම එහෙම අහන්නම්කො දැන් ඔය තේර ගහක්
පේනවනේ
ඔව් ඔය කාර් එක වාහනේ දැන් ඔතන ඕක නොතිබුණොත් අපට පේන්න පුළුවන්.
පෙරගහ
තව විදියට ඇහුවොත් දැන් මම මෙහෙ බැලුවාට මට පෙරගහ පේන්නේ
නෑ.
දැන් මොකද කියන්නේ?
ඉන්නවා ඒකද?
දැන් අර වාහනේ ගපුක පෙරගහට උනොත්යි. නෑ අපේන බැලුවොත් විතරයි මට වාහනයක් පේන්නේ. මෙහෙ බැලුවට පේන්නේ නෑ. ඒතන මොකුත් නැද්ද ඒතන වාහනය මොකක් හරි?
එතන මෙහෙමයි. එතන මේ මොහොතේ ඇහත් එක්ක ගැටෙන දේ තුල අපේ හිතන දේ තමයි ඔය වෙන්නේ. එන තේරගහ කියන එක නැත්තම් නැති තැනක බැලුවට තේරගහක් වෙන්නේ
නැහැ. ඒක අපි තියෙන තැනකනේ කියන්නේ බලලා
තියෙන්නේ. නෑ
ඒක නැති තැනක බැලුවට පේන්නේ නැහැ කියන්නේ.
නැත්නම් නෑ. තියෙන තැනක බැලුවනම් ඒ පේන්නේ හිතේ තියෙන එක. නැතුව ඇහැට පේන්නේ
නෑ. නෑ ඒ හිතේ තියෙන එක පේනවා නම මට මෙහෙ බැලුවත් කාර් එකක් පේනවා.
එහෙම වෙන්නේ
නැහැ. හිතේ තියෙන.
එහෙම හිතේ තියෙන එක මේක පේරගහක් කියලා මෙතන ගලප ගන්න පුළුවන් වෙන්නේ නැහැ. අපි දැන්
ඒ ගලප ගන්නෙ මොකටද? ඒක තමයි මං අහන්නේ.
ඇදතලයකට අපි කලින් අපිට කියලා දීපු
හරි ගලප ගන්න විදියකට
තමයි අපි ගලපන්නේ.
ගලප ගන්න දෙයක් මොකක් හරි තියෙන්න ඕන නේද?
ඔව්.
ඉතින් ඒක තමයි මේ අහන්නේ.
ඒකට මේ මට්ටමට ගලප ගන්න දෙයක් නැතිනොත් මෙතන
හරි
කියලා අපි
හරි හරි පොඩ්ඩයි පොඩ්ඩයි දැන් ඔයාට ගලප ගන්න දෙයක් එතන තියෙන්න ඕනනේ
මෙතෙන්ද
දැනුමෙන්
කියන නම නෙමෙයි මං අහන්නේ.
තියෙන දේ
ගලප ගන්න දෙයක් එතන තියෙනවනේ.
තියෙනවනේ තියෙන දේ කියන්නේ කොහොමද? දෙයක් තියෙනවයි කියලා කියනවා නම් ඇහැට පේන මට්ටමින් මේක යමක් තියෙනවා කියලා කියනවා නම් ඇහැට පෙනීම තියෙනවා. තියෙන දේම අහවල් දේ කියලා කියන්නේ කොහොමද?
අහවල් දේ කියලා නම දෙන කතාව නෙමෙයි මං අහන්නේ.
මම දැන් හරි නම දෙන්නේ නැත්නම්
පොඩක් පොඩක් මං අහන ප්‍රශ්නෙට උත්තරේ දෙන්නු. දැන් අපි බලනකොට අපිට දැන් හිතමු අපිට දකින්න ඕන පෙරගහක් කියලා හිතේ තියනවා කියමු. දැන් එහෙම බලනකොට ඒකට ගලප ගන්න දෙයක් ਬਾහිරේ තිබුණොත් විතරයි නේද පෙරගහක් පේන්නේ?
ඔව් අපිට අපි හිතනවා නම් අපි හිතනවා නම් මේක
නෑ හිතනවා නම් කතාව නෙමෙයි.
අපිට ඒ විදිහට මේක පේනවා. ඒක ගැටුවක් නෑ.
හිතනවා නම් දැන්
අපි හිතන්නේ
පොඩ පොඩ පොඩයි පොඩයි
හරි ඒ පස්සේ
නම් පහක් අහමු. එකම දේ කියන්නේ පේරගහදී හැමලා ආම පේරගහ
කියලා. අපි දන්නේ නැහැ.
ඒක හරි ඒක තමයි. ඒතකොට අපි ගලපන්නේ පස් දෙනාම එක විදිහට.
ඒක
අපි ආගත්ත
සංඥාවනේ.
මං අහන්නේ සංඥාව ගැන ප්‍රශ්නේ නෙමෙයි මං අහන්නේ. සංඥාව දෙන්න සංඥාව දෙන්න මොකක් හරි තියෙන්නේ. අපි පස් දෙනාම මොකක් හරි එතෙන්ට ගැලපෙන දෙයක් තිබුණා හින්දානේ ඕකට නම
දෙන්නේ.
ඔව්. සංඥා දෙකක් දුන්නා කිමෝ ඔයා පේර ගහ ගියයි මං අඹ ගහ ගිව්වා කිමෝ
මොකක් හරි එතන තියෙන
නේද ඒක නෙමෙයි
කියලා
කියන්නේ තන තන මොකද්දෝ ස්වභාවයක් තියෙනවා කියලා දැනගෙන තියෙනවා ඒකට නම දෙන එක අපේ
වෙන
කතන්දරයක් කෙලස් මට්ටම අනුව වෙනස් වෙන්න පුළුවන්
එතකොට ඒ අපි බලලා බලන දේ පිළිගන්න යමක් කියනවා කියන්නේ මේ එදින් කියන කතාවක් නෙමෙයි නේද
ඒක තමයි කියන්නේ ඇහැට වැදෙන ප්‍රතිබිම්බයන්නේ
ඇහැට කියන්නේ නැහැ නේද
කොහොමද ඒක කියන්නේ
එහෙන් කියන්නේ නැහැ. එහෙන් කියන්නේ නැහැ.
උනාට අපි කියනවා නේද?
දැන් ඔයා කිව්වනේ බලලා.
අපි කියන්නේ මනසට එන අරුණක් නේ. අපි ඒක නැවත මේ ඇහැට පේන එකද කියලා
බලන්න. දැන් මනසට
දෙන්නේ දැන් අපි මේක උගන්නට මේක පොඩි කාලේ ඉගෙනනවා නම් මේක පේර කියලා මම මගේ දරුවටත් පේර උගන්වන්නේ. මේක මම පොල් ගහ කියලා
උගන්වන්නේ මගේ හරි. ඒක නෙමෙයි ප්‍රශ්නේ. දැන් පොඩි කාලේ ඕන එකක් නමක් දෙන්න පුළුවන්. හරිද? දැන් නමක් දෙන්න මොකක් හරි දෙයක් තියෙනවානේ ඕකටනේ අපි මේ නම ගලපන්නේ
ඒ තමයි ඒක තියෙන්නේ අපේ මනසේ අපේ ඇතුලේ තියෙන කෙලෙස් තියෙනවානේ අපි යම් දෙයකට කැමති වෙච්ච ප්‍රමාණයක් තියෙනවානේ මේ හැට පේන වර්ණ සටහනක් එහෙම නැත්නම් ඡායාවකට අපි ඔය නමක් ගලපගන්නවා අපිට හිතෙන විදිහට
හැට පේන ඡායාවකට නමක් ගලපනවා
ඔව් හැට ඒ කරුණ එකතු වෙලා ඡායාවක් වැටුණා අපිට නම් මිනිහව දැක්කට
ඒ එකතු වෙන කරුණ තමයි මං අහන්නේ
ආලෝකයේ
තියෙන්න ඕනේ යම් වස්තුවක් තියෙන්න ඕනේ ඇහැ කියලා දෙයක්
තියෙනවා යම් වස්තුව තියෙන්න ඕන එක ගැන තමයි මම මේ අහන්නේ යම් වස්තුව කියන එක
හරි දෙයක් තියෙන්න ඕනේ ඇහැ ඉදිරියේ යමක් තියෙන්න
ඕනේ ඒ දේ ඔය දැන් අපි බලන්න කලින් එතන තිබිලා නැද්ද
ඉතින් ඒක එතන තිබුණා නැද්ද කියන දැනුම මොකද්ද අපිට
තියෙන්නේ අපි දෙන නම නෙමෙයි මේ
අහන්නේ හරි හරි මම දෙන්නවා දැන් අපිට දැන් මෙතන දෙයක් තිබුණාද නැද්ද කියලා අපි තුල තියෙන දැනුම මොකද්ද කියලායි මම අහන්නේ දැන් මෙතන තියනවද නැද්ද කියලා කියන්න අපි තුර දැනුමක් තියෙන්න ඕනේ. ඒ දැනුම මොකක්ද? ඒ දැනුම කොහෙද තියෙන්නේ? ඒක ඇහැට සම්බන්ධද? ඒක ඉතෙන්ට සම්බන්ධද? ඒක නැත්නම් තව එකකට සම්බන්ධද? එතන තියෙනවා කියලා කියන දැනුම.
දැනුම සම්බන්ධද නැද්ද මොකක් වුණා? අපිට දැනුමක් තියෙනවනේ ඔහොම පේන්න නම් මොකක් හරි තියෙන්න ඕනේ නේද?
මේක ඒව එක එක ඒක දාගත්ත කතන්දර ඒවා. ඒවා මේ ඒවා
ඇයි ඇතුළට දාගත්ත කතන්දරයක් නම් අතන විතරක් කොහමද ඔබ පේන්නේ?
නෑ නෑ ඒක තමයි. එතන පේනවායි කියන එතන පේනවා එතන කියන සිද්ධියේදී එතන පේනවා කියන සිද්ධියේදී අපේ මෙතන දෙයක් තියනවාද නැද්ද කියලා කියන්න දැනුමක් අපි තුල ඇති වෙලා තියෙනවානේ. ඒ කියන්නේ අපි කලින් මේක මේ පරිහරණය කරනකොට අපි උගන්වපු දේවල් වලින් මෙතන අහවලදී මෙන්නුනේ කියලා අපි එකතු කරගත්ත දේවල් මේ කියන්නේ මේ ජීවිතේ නෙමෙයි. මින් පෙර ජීවිත වෙන උනත් එකතු කරගත්ත දේවල් තියෙන්න පුළුවන්. ඒවා දැක්කම නමුත් අඳුරන්නේ නැති වුණාට මතකයේ තියෙන්න පුළුවන් මෙහෙම දෙයක් මොකද්ද කියන එක.
ඒ නෑ ඒ ඔයා කතා කරන්නේ අඳුර ගැනීම ගැන.
නේ නේ හරි මේකත් තමයි මුලින්ම අඳුර ගන්නවනේ
අඳුර ගන්න
කියනවා කියන එක
කියනවා කියලා කියන්න දරුවක් තියෙනවා කියන එක
හරි ඒ ඒ වෙලාවේ කොහොමද ඒක එහෙම වුනේ කියලා නෑ.
ඒ මොහොතේ.
ඒ මොහොත ගැන කියන්නේ.
ඒ මොහොතේ ඉතින් එතෙන්ද මොනවා හරි කරුණු එකතු
වෙන්නේ.
ආලෝකේ නැටෙන්නද ඕනේ. දැන් රූපයක් පෙනීමට අවශ්‍ය දේවල් දෙනවා.
අන්න ඒ කියන ඒවා ගැන තමයි මං අහන්නේ.
හේතු
නෙමෙයි මං අහන්නේ. එහෙම දෙයක් අර සිද්ධියට කලින් තියෙන්න බැයිද? ඒ කියන්නේ අපි බලන්න කලින්
දැන් එහෙම කියනවද නැද්ද කියලා කියන්න කියන දේ හෝ නැති දේ හෝ කියන දෙයක් පිළිමද අපි මවාගත්තු දෙයක් තියෙන ඕනේ ඒකට දෙන උත්තරේ.
හරි. කියන එක ගොඩක් කිට්ටු වියපයි ඕක. වාටව නිකන් හිතෙන්නේ නැද්ද මේ කියන එකේ? මොකද්ද ඔය ප්‍රශ්නයක් තියනවා කියලා. කියන එක හරි වුණාට නිකන් හිතෙන්නේ නැද්ද අතන මොනවා හරි අපි නිකන් ගේම සතර මහා ධාතුව කියලා.
ඒක නෑ. එහෙම මොනවා හරි කියනවායි කියලා හිතනවා නම් අපි ඒ කියන්නේ ඒක ඇත්ත නෙමෙයි ඒක මගේ තුල තියෙන ප්‍රපංචයක්.
අපි අවිද්‍යාව.
ඒ කියන්නේ එතන සතර මහා ධාතු තියෙන්න බෑ.
එතන
ඇහැට පේන්න විදියක්
නෑ.
පොයින්ට් එක තමයි මං අර
හාමුදුරු
කෙනෙක් එක්ක කතා කළා.
මංගිය
ඔයා නිකන්
අර
මන් දැක්ක
හරියට මේක මතකද? සෙල්ලමක්
වගේ.
සෙල්ලින්
දුර මන් දැක්ක වගේ. දෙක. ගබ්බරව.
ඉන්න දිග කතාවක් ගියා. අපේ අර
එදවච්ච අවුදු
නෑ. නෑ නෑ.
කුවර කොහෙද?
අර කන්දක් උඩ නේද?
ඕ ඕ
ඕ. අර මං කී දැන් ආරම්භ කරලා ඉන්නා කියලා. දැන් ඉන්නේ අර ඉංජිනේරු හාමුදුරු කෙනෙක්
කියලා. ආ හරියට.
සර මහමෙන්දා වේ යාමුදු දැන් මං කරකෝලා ගේනවා
එතකොටත් පිළිගන්නවා රවි දහම ගැන කියන කොටත් පිළිගන්නවා රවි අදාළ ප්‍රශ්න කියනකොට ඒක පිළිගන්නවා එතකොට ඒ කියන්නේ මුළු කරුණ ඔක්කොම එයා මේක පිළිගන්නවා
රවුමක් ගිහිල්ලා ඇවිල්ලා ආයෙ කෙනා ඒ වුණාට අර සතර මහා ධාතුක තියෙන හින්දානේ මේ
පේන්නේ
ටික කියාගෙන ඉල ආය අරකටව නේ. ඒ කියන්නේ අපිට හිතෙනවා දැන් ඇහැ තියෙන හින්දානේ පේන්නේ. සතර
මහාදාතු තියෙන නිසා තමයි පේන්නේ.
ඒ කියන්නේ දැන් අපි අහුවත් දැන් මනුස්ස ඇහක් තිබුණ නැත්නම් අපිට ওই විදිහට පේන්නේ නැහැ. නේද? මනුස්ස මට්ටමේ ඇහක් හැදිලා නැතිබුණා නම් අපිට ওই විදිහට පේන්නේ නැහැ එකක්වත්.
අපේ පැකේජ් එකට කීලා දෙන්නේ මේක
නම. එතකොට අපි
හිතන්නේ
ඒ වගේ තමයි.
ඈ ඔතෙන්දි තමයි එන්නේ මේ ඇහැ එතකොට අර දැන් පෙර කර්මක නම් ඇහැ හැදිලා
තියෙන්නේ.
මනුස්ස ඇහැක් හැදෙන්නේ පෙර කර්මක ඉන්නේ. මේ මොහොත කර්මකින් නෙවෙයි.
ගත්ත එක තමයි. අපි දීලා රැස් කරලා මේ විදියට බලන්න කැමති විදිය
එකක් ගත්තා. දැන් මේ විදියට තමයි දෙන්නේ. ඒ ගත්ත එක මේ මොහොතේ උපදිනවා කියන්නේ ඇයි? ඒක තමයි මගේ ප්‍රශ්නේ.
නෑ නෑ ඒක නෙමෙයි. ඒ ගත්ත එකක් තියෙනව නෙමෙයි. ඔතන තියෙන්නේ ඔතන වෙන ක්‍රියාවක් තියෙන්නේ. දැන් මේ වාහනේ ස්ටාර්ට් කරාට පස්සේ ආයේ නැවත ස්ටාර්ට් කරන්න මේ ස්විච් එක දාන්න ඕනේ කියලා එකක් නෑ. ඒකේ කරන්ට් එක ඔතන උපදිනවා. ඕක ඉවරයි
උපදිනවා සර්.
ඒ එක්කෝ ඔගේ තෙල් නැති වෙන්න ඕනේ එක්කෝ කරන්ට් නැති වෙන්න ඕනේ එක්කෝ මොනවා හරි දෙයක් නැති වෙන්න ඕනේ ඔබ නවතින්න. එන්ටිම නැවතුණාට පස්සේ ඒ එකක් හෝ මොකක් හරි නවතින්න ඕනේ. මේක පටන් ගත්තට පස්සේ මොන විදියට හරි එතකොට ඔතන දැන් විඥානය කියන්නේ පවතින දෙයක්. නාම රූප කියන්නේ ඒ කියන්නේ රූපේ පවතිනවද? නාම ධර්ම පවතිනවද? එකක්වත් පවතින්නේ නැහැ බලනකොට. නමුත් ඒක නැතුව මේක වෙනවද?
ඔන්න ඔතන තමයි මේ අනිත්‍ය අනිත්‍ය බලන එක. අනිත්‍ය වඩන්න කියනවනේ. නියන් දකින්න. ඒකට ඇහැ අනිත්‍යයි, රූපය අනිත්‍යයි, චක්කු විඥානය අනිත්‍යයි කියලා කියනවනේ.
තියෙන හැක් තමයි.
තියෙන හැක් නේ අනිත්‍ය කියන්නේ. ඔන්න ඕක වැටුණා නම්
හරි. වැරදියට යන්නේ
නේ. එතනම වැරදි.
එතනම වැරදි.
තියෙන ඇහි අනිත්‍ය බැලුවට කවදාවත් ධර්මය අවබෝධ වෙන්නේ නැහැ.
පැටලෙනවා.
ඔයකට මං කියන්නේ අර
වායු වස්තු වල අනිත්‍ය බැලලා
තමයි. ගන්නේ අර වතුරට ඉබෙන බල්ලා. බල්ලාගේ අනිත්‍ය බලනවා. වතුරේ ඉන්න බල්ලාගේ අනිත්‍ය බලනවා. ඔය බල්ලා වෙනස් වෙනවා. අවබෝධ වෙයිද ඇත්ත? ඔන්න ඔතන තමයි මේ වරද්දගත්තු
දෙන.
හාමුදුරුවරු කරනවා නෙමෙයි ඉතින් හාමුදුරුවන්ට තේරුම් ගන්න
බෑ අවබෝධයේ තියෙන්නේ
ඉතින් ඒක කියලා. අද බණකටත් අපු බණිත් ඔබ කිව්වා. නැහැ අනිත්‍යයි. දකින්න රූපෙත් අනිත්‍යයි. එතකොට කොහමද විඥානි නිට්ටය වෙන්නේ? කතාව හරි.
ඔව්. අර පොතේ එකට ගැළපෙලා යනවා.
ඕක දැක්මක් තියෙනවා.
ඔව්. හැබැයි ඒ කියන්නේ ඔතන වැරද්ද තමයි අනිත්‍ය කියන්නේ වෙනස් වෙනවා කියලා හිතාගන්න. තියෙන දේ වෙනස් වෙනවා. ඕක නෙමෙයි බුදුහාමුදුරුවෝ අනිත්‍ය කියලා පෙන්නන්නේ. ඔන්න ඕක තමයි මම තුන්වෙනි පොත. අනිත්‍ය සංඥා සූත්‍රය.
ඒ මිනිස්සු වයසට යනවා ඕය වෙනස් වීම බලන්නේ අනිත්‍යයි කියන්නේ.
ඔව්. දැන් මේ ශරීරය වෙනස් වෙනවානේ පොඩි කාලේ හිටිය හැටි නෙමෙයි දැන්.
ඔව්. ඒ කතන්දරේ තමයි කියන්නේ.
ඔය කතන්දරේ තමයි කියන්නේ.
එළියෙන් තමයි මේ විසඳන්න.
එළිය රූපේ තියෙනවා. ඒක වෙනස්.
කාලය තියෙනවා.
අර ඇත්තටම මාළක් තියෙනවා.
අර වර්තමානයේ බාලසුල. ඔව්. එතනම
ලැබෙනවා. ඇත්තටම මේ
අරානිත්‍ය බලනකොට කාලේ තියෙනවා.
මම කියන්නේ
අපි අතීතේ හිටිය හැටි නෙමෙයි දැන්. දැන් හිටිය විදිහ අනාගතේ.
දැන් ඇත්තටම මේ අපි එළිය රූපේ අරගෙන මේක විදර්ශනා කරනවා. එළියේ රූපෙට එහෙම ගන්න නැහැ. එළියේ රූපෙ තියෙන්නේ දැනුමක් දැනුම විතරයි කියන තැනක තමයි එළියේ රූපේ ස්වභාවයම පිටලා තියෙන්නේ.
හරියට හරි. ඔක තමයි අර බුදුහාමුදුරෝ ලෝකේ Taman තුලයි කිව්වේ. මඹයක් පමණ
ශරීරය.
සදේ.
දැන් අපි මේ අපි මේ වෙලාවේ මොනවා හරි කෑවනම් ඒකේ රස ඊළඟ මොහොතේ දිනවන මේ කයට. එහෙම එකක් නැහැ. ඒක ඒකේ නවලක් නැහැ. ඒක දැනුවත් නැරත් ඒක නිවන් දකින්නයි කියලා දෙයක් තියෙනවා නම් එතන ඒ දේ වෙලා ඉවරයි. විරලා යනවා නම් ඒ දේ වෙලා ඉවරයි. ඒක ගැන හොයන්න දෙයක් නැහැ. මොකද ඒ කයේ ස්වභාවයම තමයි දැනුනොත් දැනුන විතරයි කියලා කය දිනනවා. ඕක මනස නැහැ. ඔන්න ඔතනයි වැටලා ඉන්න තියෙන්නේ.
ඔව්. දැන් ඔය කිව්වට ඔයාට පුළුවන් ද කවුරු හරි ඇහුවොත් දැන් මේ ඇහැ මම දකින්න කලින් ඇහැ තිබුණේ නැහැ කියලා කොහොමද කියන්නේ? ඇහැ තිබුණ හින්දානේ දැක්කේ. කියන්නේ දකින්න මොහොතකට කලින්
ඇහැක් තිබුණාද නැද්ද කියන්නේ?
ඇහැක් තිබුණේ නැහැ කියලානේ කියන්නේ. ඒක තිබීම නැරගන්නවා. දකින්න මොහොතේ හටගත්තා කියලාද කියන්නේ?
කවුරුද ප්‍රශ්නයක්
කරන්නේ? කවුරු හරි ඇහුවෝ කොහොමද එයාට තේරුම් කරන්නේ ඔක දැන් ඇහැ ඒ
වෙලාවේ
ඉපදුනා. ඒ වෙලාවේ ඉපදුනා කියලා. දැන් මේ තිබුණා හින්නේ අපි දැක්කේ. මම ඕක අනිත් පැත්තට ඇහුවා. තියෙන දෙයක් නේ ඔය දැක්කේ.
නෑ මෙන්න මෙහෙම එකක් තියෙනවා. ඇත්තටම මතක. ඔව්. මේ දේවල් දැන් මම එයක් කියනකොට මම මේ දේවල් මම හිතන විදිහ මට කියනකොට ඒ
අහකට
වෙන කෙනෙකුට වෙන කෙනෙක්ට වෙන විදිහකට යන්නේ.
ඒක හරි.
අන්න එහෙම සිද්ධියක්
තියෙනවා. ඒක ඉතින් ඔයාට විතර නේ. ඒක සාමාන්‍යයෙන් කියන එක. දී අපි බණක් ඇහුවත් අපි දෙතුන් සැරයක් අහනවට අර කලින් අහපු එක
නෙමෙයි. ඒක නෙමෙයි. ඒක තමයි.
ඒක අපටත් තියෙන එක. නෑ. වෙන කෙනෙක් කියන එකක් අපි ඇහුවත් අපිට කියන දේ ඇහෙන්න. ඇහෙන්න. නැත්නම් 10 සැරයක් අහනකොට 10ක් තේරෙන්න බෑ.
තේරෙන්න බෑනේ.
ඒ ප්‍රශ්නේම ඒක ඔය ආයතනවල තියෙන ප්‍රශ්නයක්. තනක් උත්තරේ තියෙනවා මොකද ඇත්ත ඇති ඇති නෙමෙයි දැනගන්න
අපේ තියෙන මට්ටම් කෙලිස් මට්ටම් වෙනස් අහන කෙනාගෙත් එහෙමයි කියන කෙනාගෙත් එහෙමයි ඔව් ඒ මට්ටම වල තමයි ඒක ගෝචර
වෙන්නේ මේ අපාර්ථේ දකින්නේ එතකොට කෙලිස් මට්ටමට තමයි තේරුම් යන්නේ දැන් ඕකෙන් කියන්නේ ඇහක් නැද්ද ආයේ පටලෝ
ඇහක් නැද්ද හෝ තියනවද හෝ කියන්න දැනුමක් තියනවද කියන එක තමයි මගේ ප්‍රශ්නේ. දැනුම තියනවා නම් ඒ දැනුම මොකක්ද?
ඇහක් තියනවා කියලා දැනගෙන තියනවා නේ ඒකයි
අහන්නේ. මේ ඒක තමයි ඒක ඒක දැනගත්තේ කොහොමද?
හරි. දැනගත්තේ කොහොමද? දැන් ඕක තමයි මම තහන දු.
මොකද මම දන්නවා රවිගේ ක්‍රමේ.
ඔය මගේ ටික වහලා ගියේ.
මොකද රවි ඇවිල්ලා දැන් මම ඇත්තටම මම මේ විදවන කියලාදී මෙයා හොඳ ටීචර් කෙනෙක්. හරිද? මෙයා කෙලින්ම මෙයා හොඳ සුපර් වේදියෙක්. මෙයා කෙලින්ම
ගාන ප්‍රශ්නේ ගන්නවා.
පොලොස් ගෙඩියේ තියෙන ඒ වලින්ම තමයි පොලොස් ගෙඩිය උයන්නේ. ආයෙ එහෙන් දාලා මෙහෙන් ඇදලා මෙහෙන් දාලා මෙහෙට ඇදලා මෙයාට පොට්ටක් දානවා. දුරු මිනිස් ටිකක් දානවා. අනිත් ඒවා මෙයා හදලා ලිවේ දියලා එහෙම තමයි ගන්නෙ. මෙයාගේ මොකද මෙයාගේ ප්‍රශ්නේ මම මෙයාගේ ඉස්සර දේශන ඇහුවානේ අහලා ඒ ප්‍රමේ මට ටිකක් මට දැලිච්ච කරා මම ඒ විදිහට
ආ ඔය විදිහට උගන්නනවා ළමයින්ට
අපි සාර්ථකයි ඔව් මම ගිහලා මොකද උගන්වන්නේ මම ගෙලින්ම ළමයින්ට නිකන් එන්නේ කියලා ළමයි තමයි ප්‍රශ්නේ ළමයි තමයි සම්පූර්ණයෙන් පාඩම ගෙනියන්නේ
ළමයින්ව කතා කරුවා
මම
යාලේ මම වාරේ කිව්වනේ කතාව. ඔක තමයි අලුත්ම ටෙක්නික් එක උගන්වන්නේ. මේ හොයාගෙන ඉන්නේ. දැන් තියරි එක ඉස්සෙල්ලා කියා දෙන්නේ. ඔව්. අගොල්ලෝ ලව්වම
කුතුහලයක් දීලා
අසලා ඉත ගන්න.
එතකොට ඒකෙන් පෙළමෙනවා හිතන් කතා කරන්නේ.
එතකොට වැරදිලා දැන් ලයික් කරනවා. හා ඔත්තන දැන් මෙහෙමයි දැන් ආපු අදහස මට තාම ඒක සූත්‍රවල අහුවෙලා නැහැ. ඒකයි මම ඔක තාම කොහන්නේ මොකද දැන් ඇහැයි රූපේ හිඳ චක්කු විඥානේ පහළ වෙනවා කියන කතාව තියෙනවා. හරි. දැන් මට මොකක් හරි විදිහට ඕකේ අනිත් පැත්තත් හිතෙනවා. චක්කු විඥානේ හිඳ තමයි ඇහැයි රූපේ උපදින්නේ කියලා. මොකද විඥාණය කියන එක නේ දැනුවත් කරන ගතිය. විඥාණයෙන් කරන වැඩේ තමයි ඇහැකු විරූපකුයි තියෙනවා කියන්නේ.
ගැටීමක් කියන එකක් කියනවා නේද?
ගැටීමක් ගැටීම නැතත් ඇත්තේ හරි.
ඔව්.
ඒ කියන්නේ.
හරි ඒකට පුළුවන්.
ඇහැක් කියලා දෙයක්ත් තියෙනවා, රූපයක් කියලා දෙයක්ත් තියෙනවා කියන කතාව එන්නේ විඥාණය පහළ වුණොත් විතරයි. මොකද ඒක විඥාණයෙන් කියන කතාව. විඥාණය පහළ වෙන්න කලින් දැනුවත් වෙන්න විදිහක් නැහැ. ඒ තමයි වාගේ අරකට උත්තරේ. ඇහැ දන්නේ නැහැ නේ.
කටුකුඤ්ඤාන
දහම් දුක් කියන්නේ මානසිකාරයේ නිසා ඇහැ රූපේ ඒක කියන නේද? අතන ඉන්නේ අර
මානසිකාරය කියලා කියන්නේ මොකක්ද?
මානසිකාරෙම නෙමෙයි. ඔය චෛතසික මානසිකාරය නෙමෙයි ඔය කියන්නේ. ඒකෙන් ඒ වචනේ ඒක තමයි මං කියන්නේ අර තජ්ජෝ සමන්නාහාරෝ ඒක වරද්දගෙන තියෙන්නේ මානසිකාර කියලා
දාලා.
මේව විස්තර කරන්න බැරි හින්දා සිංහලෙන් කියන්නේ මානසිකාර. තජ්ජෝ සමන්නාහාරෝ ඒක කරගෙන යර්ථනේ.
බුද්ධ
ජයන්තියේ අර එන්න උපදින දෙයකට අපේ අවධානය යොමු වීමක් තියෙන්නේ. එයිම උපදින කියනකොට එතෙන්ට ආйти නෑ. එයින් හට ගන්න මහා අමුතු ස්වභාවය ඒක තමයි විඥාණයට පේන්නේ. ඒක උපද්දන්නේ ඇත්තටම විඥාණයෙන්මයි. අරකෙන් පැන නගිනවා කිව්වට ඒ පැන නැගීම විඥාණයෙන් කරන වැඩ. ඕක තමයි කියන්නේ මනසෙන්ම හදන ස්වභාවයක් තමයි ඊළඟට ධම්ම මනසට දෙයක්
කරුණක්.
ඒකයි මනෝමය කියලා. මනෝ පුබ්බං ගමා ධම්මා ධම්ම වලට කලින් මනස. එතකොට ඊළඟට මනෝ සෙට්ට මනස ශ්‍රේෂ්ඨයි. ඊළඟට කියන්නේ මනෝමය කියලා. මේ මනෝමය දේ තමයි අර ධම්ම
උපදර
දෙන දේ. ඔව්. මනසෙන්ම දෙයක් හදලා ඌක දිහා මනසෙන්ම බලන. මනෝමය දේ දිහා මනසෙන්ම බලන. ඥානෙම සකස් කරတဲ့ දේ දිහා ඊළඟට අර එළියේ තියෙන මේ
කැදේට බලන එක
කොහේ නෑ ඒ දිහා බලන්න පුළුවන් ඥානෙ.
ඔව් ඔව්.
මොනවම ගැතියක්.
ඔව්.
එතකොට ඔක මන් දකින්නේ දැන් ඇහැ උපද්දන්නේ විඥාන. රූපේ උපද්දන්නේ විඥාන. ඒකයි මං කියන්නේ. විඥානෙන් තමයි ඇහැ රූපේ උපද්දලා තියෙන්නේ. හැබැයි ඔතන වෙනස තියෙන්නේ ඕ ටිකේ කාලපරතරයක් නෑ. එකම මොහොතේ වෙන සිද්ධිය. හැබැයි ඔතන මං කිව්වේ මං ධර්මේ දැකලා නෑ කියලා දැන් විඥාන පත්‍ය ඇහැ හරි රූපේ හරි කියලා නෑනේ. හෙටයක් වක්‍රව තියනවා දැන් විඥාන නාම රූප සලායතන
කියලා යන ක්‍රමේ තියෙනවා.
එතකොට එහෙන් ගන්න පුළුවන්. එතකොට මන් දකින්නේ නාම රූප තියෙන මට්ටමේ මූලික අවස්ථාව තමයි අර විඥානෙම උපදින මට්ටම. ඒක තමයි විඥානෙට තේරෙන්නේ.
ඒක තමයි දැන් අතන කියන්නේ දැන් නාම රූප කිව්වම රූපේ සතර මා ධාතුන්ගෙන් නාම වලට එන්නේ වේදනා සංඥා සංකාර. විඥානේ දාලා තියෙන්නේ නාම රූප දෙකටම පොදු නිඳගන්නේ.
නෑ.
විඥානේ කියන එක
වෙනම දාලා තියෙන්නේ.
ඔව් නාම රූප දෙක නිසා ඇති වෙනවයි කියනනේ විඥානේ උපදින්නේ. ඔව්. ස්පර්ශය නිසා වේදනා සංඥා සංකාර.
ඔව්.
ඒතර විඥානේ නාම රූප ප්‍රත්‍යයයි.
අනිත්තර
පුරන්න.
ඒක තමයි. ඒක ඒක තනින් ගත්ත හැටි.
දැන් මෙහෙම රවුමක් හදන්නකෝ. දැන් මේකේ රවුම හදලා මේකේ මෙතන ගත්තොත් මෙතනින් පටන් ගත්තා කියන්නද මෙතනින් පටන් ගත්තා කියන්නද මෙතනින් පටන් ගත්තා
කියන්නද? ඕන පැත්තකින් අපිට හේතු කියන්න.
ඕකේ මහත්තයා තව දිනානේ සූත්‍ර දේශනා පස්සපත්‍ය නාම රූපන් නාම රූපත් පස්ස ඉස්පා. ඔව් ඔව්.
නාම රූප පත්‍ය පස්සෝ කියන්නේ.
අන්න ඒක තමයි නාම රූප පත්‍ය පස්සෝ කියලා එම අර මේ සලායතන පැත්තේ යන්නේ නැතුව
සලායතනේ
නැතුව
එහෙම තියෙනවා
අනේ
ඒක හරි දැන් නාම රූප සලායතන පස්ස කියලා කියනවා නාම රූප පස්ස කියලා කියනවා ඒක එක ඩිරෙක්ෂන්
අන්
පස්සෙන් නාම මේ පස්සෙන් නාම රූප කියලා නැහැ
නෑ
ඒ
ඔව්
රකතාව කියලා තියෙන එක අර අර ප්‍රශ්න හතරනේ අදි වචනයි පටිච්ච සම්පස්සේ යහන එක මහා නිදාන සූත්‍රයේ ඔන් කොහොම හරි කියන්නේ මම කියන්නේ විඥාණයෙන්ම තමයි ඇහැයි රූපේ හදන්නේ විඥාණයෙන්ම තමයි කණයි ශබ්දේ හදන්නේ හරි
ඒක නිසා මෙන්නදී විඥාන පත්‍ය නාම රූපන් නාම රූප පත්‍ය විඥාණන් කියන්නේ
ඒක විඥාණයේ
නිසා දෙපැත්තටම උපදවල ඒකෙන් චක්කු විඥාණය ඇති වෙන එක තමයි නාම රූප පත්‍ය විඥාණන් කියන්නේ
දෙපැත්තටම
දෙපැත්ත කියන්නේ ඒක
දෙපැත්තම හැබැයි මේ එක මොහොතේ වෙන සිද්ධියක් ගැන අපිට එක එක පැතිලින් බලන්න
පුළුවන්.
ඒකයි අර කාලය ඔතෙන්ට අදාළ නැහැ.
කාලය
කාලිකයි. අකාලිකයි හරියට.
අදාළ නැහැ
කාලය. ඒකම පටිච්ච සමුප්පාදේ අකාලිකයි කියලා තමයි මං කියන්නේ ඔය. තාම ඉන්නේ අරකේ. පංචස්කන්ධය තියෙනවා. රහතන් වහන්සේට ඒකට මං ඇග්‍රි වෙන්නේ
නෑ ඒක නෙමෙයි නෑ මම
තංගෝ ඒ වේදනාවෙන් පස්සේ ඉතුරු ටිකයි නැති වෙන්නේ කියලා නේ ඔක කියන්නේ තණ්හාව උපාදානි තණ්හාව තමයි නැති කරන්නේ
ඕක දැන් ඔයා ඉදා කතා කරපු එක මම අද වෙනකම්මත් ඔය ගැන කතා කරනවා ඔය හැමතැනකවත් මම දකින්නේ මෙන්න මේකයි මම දකින්නේ මේ තමයි රහතන් වහන්සේ කියන කෙනා අපිට සත්පුද්ගල සංඥාවකින් බලන්න බෑ එතකොට වේදනා සංඥා සංකාර විඥාන නිරෝධයේ වෙච්ච තැනටයි රහතන් වහන්සේ කියන්නේ.
හරියට. ඒක උපදින්නේ
නැහැ. ඒක උපදින්නේ නැහැ.
ඒකයි නේද?
ඒ ස්වභාවයකට අපිට කනවන්න බෑ.
ඕක තමයි නැවත උපතක් නැති කලා.
ඒක තමයි. මොකද එතන සතර මා ධාතු තියෙනවද?
නැහැ.
ඒවම් නැහැ.
පිහිටන්නේ නැහැ.
පිහිටන්නේ නැහැ. ඒ ස්වභාවයකට අපි පුද්ගලෙක්ව බද්ධ
කරලා ස්වභාවය.
ස්වභාවයකට අපි පුද්ගලෙක් බද්ධ කරලා එයාව බලන්න ගිහින් අපි පටල ගන්නවා.
අපි බලන්නේ පුද්ගලෙක්
අපි බලන්නේ රහතන් වහන්සේ කියලා පුද්ගලෙක් ඒක අර
සම්මුතියට යනවා එතන. අන්න
ඒකයි. රහතන් වහන්සේ කියන්නේ පුද්ගලයෙක් නෙවෙයි ස්වභාවයක. ඒ ස්වභාවය තමයි
ධර්මතාවය.
වේදනා සංඥා සංකාර විඥාන කියන එක නැති ස්වභාවය.
මුළු ජීව දාර්ශනයක් ඕකට දෙන්න පුළුවන්. දැන් මේ
අර නැති ස්වභාවය නේද ඒක? වේදනා සංඥා සංකාර පවත්වන්නේ නැති ස්වභාවය. ඒ කියන්නේ ඇති වෙලා නැති වෙලා යන ඒක පටිසම්පන්න ඒ ස්වභාවයට තමයි මේ රහතන් වහන්සේ කියන්නේ.
ඒ
ටයිම් ඩයිමෙන්ෂන් එක නැති වෙනවා
ඒක 0 වෙනවා. ඒ කියන්නේ ඇති වෙලා නැති නෙමෙයි. ඇති වෙලා නැති වෙන කතාවත් මට හිතෙන්නේ ඒකත් දාන්න බෑ
කියලා. ඇති වෙලා නැති වෙනවා නෙමෙයි.
ඒක අදාළම නැහැ.
අදාළම නැහැ.
පටිච්ච සම්පදායක් නැහැ.
අවිද්‍යාව නැත්තම් මෙහෙම පරිසෝපාද වෙන්න දෙයක් නැහැ.
එහෙම වුණා නම්
ඒ ස්වභාවයට තමයි කියන්නේ.
එහෙම වුණා නම් නාම රූප තියෙන්නත්ද, වේදනා තියෙන්නත්ද, පස්සේ තියෙන්නත්ද, මොකවත් තියෙන්නේ නැහැ. ඒක තමයි මං
කියන්නේ. හරි මේ මේ රවි දැන් ඔයා රහතන් වහන්සේ කියලා අදහස් කරන්නේ ඒ ස්වභාවය
ඒ කොලේ තිබුණා
ඒක වෙනත්. දැන් අපි තව කෙනෙක් රහතන් වහන්සේ කියලා කියන්නේ ඇහැට තියෙන රූපය. එතකොට මට
ඒක රහතන් වහන්සේට එන්නේ
නැහැ. ඒකයි ඉන්නේ. ඊළඟට දැන් එයා බලන්නේ අවිද්‍යාපත්‍ය සංඛාරා කියන තැනක ඉඳලා රහතන් වහන්සේ. එතකොට ඒක නැති වුණොත් මේවයි හදලා කියපදා.
එතකොට එතන කියන්නේ මම කියන්නේ මේ ශුන්‍යතාවයේම ආවේම අරමුණු වෙන එච්චර.
එහෙමද? ශුන්‍යතාවයක් කියන්නේ ඒ ස්වභාවය
තමයි ශුන්‍යතාවයේ අරමුණු කරන්නවත් කෙනෙක් නැහැ.
කෙනෙක් නැහැ.
පුද්ගලෙක් නැහැ.
ඒකත් කියන්නේ අපි කෙනෙක්ට.
මොකුත්
වෙන්නේ නැහැ කියන්නේ කෙනෙක්ටනේ. ඒකත් අදාළ නැහැ. ඒ කතාවවත් දාන්න බෑ. නැත්තම් වෙන්නේ අපි ශුන්‍යතාවය දකින්න හදන මොකුත් දෙන්නේ නැති ගතියක්. එහෙම
නෙමෙයි. ධර්මතාවය.
ධර්මතාවය කියන්නේ මේව පිහිටන්
නැති. ඔව් ඒක තමයි.
උපදින් නැති.
වැඩේ
අර කතා කරද්දී අර ඒකයි ප්‍රශ්නේ වෙන්නේ. ඔය කතාව අහන්න හම්බ වෙලාම නැහැ. මොකද අර සෝපාදිශේෂ නිබ්බානයි අනුපාදිශේෂයි දාගෙන කියනවනේ මේ මේ පංචස්කන්ධය තියෙනවා උපාදානෙ විතරයි නැති වෙන්නේ කියලා.
ආ.
ගොඩක් මට මෙන්නකම් හම්බ වෙලා තියෙන හාමුදුරුවෝ කොහොම වගේ ඔය කතාව කියන්නේ. මම ඒක පිළිගන්නේ. මොකද එහෙම වුණා නම් පටිච්චසමුප්පාදෙන් භාගයයි වෙ නැති වෙලා තියෙන්නේ. ඒ වේදනාවට කලින් ටික තියෙනවා පස්සය සලආයතනේ නාම රූපේ විඥානේ ඔක්කොම තියෙනවනේ. ඒක උඩ මේ ප්‍රතිසම්පාදේ කොටසක් තමයි කඩලා තින්නේ. එහෙම ගත්තා. ඔව් මං අර
කියලා කියන්නේ අවබෝධයට
මං ඔව මගේ අර පළවෙනි පොතේ මං දැම්මේ ඕකට ඉතින් ඔයගොල්ලන්ට සම්බුන් නැද්ද දන්නේ අර කොළපාට පොතත්
තිබුණා
ප්‍රතිසම්පාද මතකයිද ඔගේ තර්ක ටික වගර ඒ මදවච්චේ අබුරුච්චේ කතා කරමු ටිකක් තියෙනවා අපි
අරක පහත් ඉතනේ දෝසර මහා අත්තිපතෝම සිප්පේ
තජ්ජ සමන්නා ඒ ඒක තමයි දැන් අර ඇහි දැන් මේක හැදුනට ඒ හැදෙන එකකුත් නෙමෙයි දකින්න ඒක තමයි මං කියේ අර කනේ සද්ද වදිනවා කියලා අපිට හිතුනට ඒ වදින සද්දයක් එකක් නෙමෙයි අහලා තියෙන්නේ. සද්ද ගොඩක් තියෙනවා. ඔකෙන් එකක්කට අවධානය යොමු වුණා කියලා නේ හිතන්නේ. ඒ කතාව වැරදි. ඒ සද්ද එකක්වත් ඇවිල්ලා කනේ වෙදිලා නැහැ. කනෙන් උපද්දපු ඒවා ටිකක් තියෙනවා. හරි. ඒ ඒවත් උපද්දපු ඒවා ගොඩක් තියෙනවා කියන්නත් බෑ. ආය යනවා එතකොට අරකටම. අපිට දැන් විඥාණයට මොකද්දෝ අරමුණු වුණා එච්චරයි. විඥාණයට අරමුණු වුණේ කනවත් නෙමෙයි, කනට පොඩකට කලින් ඇවිල්ලා වැදුන දෙයක්ුත් නෙවෙයි. අර තජ්ජෝ සමන්නාහරෝ එක තමයි විඥාණයට අරමුණු වුණේ. එයිම්ම නිපං කියන කතාව විතරයි එතන කියන්නේ. එයිම්ම නිපං. ඒකෙන්ම ඉපදිච්ච. එතනින්ම පැන නැගුණා කියන කතාව. බැව ඔය කතා ටිකක් කියන්න තියෙන්නේ මේ අපිට ලෝකෙට අයිති මට්ටමින් විතරයි. දෙයින්ම කියනකොට මොකෙන්ද කියලා අහනවා ඊළඟට. ඒ කතාව යෙදෙන්නේ නැහැ. අර අල්ලපු තැන හරි. ඒ කියන්නේ විඥානේ දැනගත්තු දේ විතරයි දැනගෙන තියෙන. අනිත් ඒවා කොහෙන්ද දැනගත්තේ? මොහොමද දැනගත්තේ? කියන ප්‍රශ්නේ තමයි අහන්න තියෙන්නේ. ඊට වඩා මොනවා හරි ඇහුවොත් ඕක දැනගත්තේ කොහොමද? එතකොට ඒක කෑම තියනවද අපි? ඔය ටික මං හිතන්නේ පැහැදිලි වෙන්න ඕනේ. කියන්නේ ඕක තමයි මම කියන්නේ සම්මාදිට්ඨිය. කොහෙන් කරකෝලා ආවත්
එන්න
ඉන්නේ ඔතන. මෙතන ක්ලියර් වුණා නම් මොන පැත්තෙන්
ඇහුවත් මම මේකම කතාව මම දැන් අපි දැන් විඤ්ඤාණය ගැන කතා කරා, නාම රූප ගැන කතා කරා. දැන් මේක හටගන්නේ මේ විදිහට. ඔයා ඔහොම කතා ගොඩාක් කරානේ.
ඔව්.
එතකොට ඒ කතාව එච්චර දුර යන්නේ නැහැ. අපි මේ ඇහැ මොකක්ද කියන එක හරියට තේරුම් ගන්න. මොකද එහෙන් එළියට යන්න බෑ. එතකොට මේ කතන්දර ඔක්කොම සිද්ධ වෙන්නේ ඇතුලේ. මනසේ. මේ සියලුම දේවල් මනසට එන අරමුණු, විඥානය වුණාද, වේදනා වුණාද, සංඥා වුණාද, මේ ඔක්කොම මනසයි අරමුණේ විතරයි.
හරි. ඒක තමයි මං කියේ අර තග්යෝ සමන්නාහරෝ කියන එක තේරුම් ගත්තා
නම් මනසෙන්ම
හටගත්තු දෙයක් මනසට පෙනිලා ඔච්චරයි කතාව.
ඔච්චරයි
කතන්දේ. ඔබ තමයි අර පළවෙනි ගාථාව ධම්මපදයේ දෙන්නේ. මනෝ පුබ්බං ගමා ධම්මා මනෝ සෙට්ටා මනෝමය. මොනෝය ඕ මනෝමය කියන එක ධම්ම කියන්නේ මනෝමය දෙයක් කියලා තේරුම් ගත්තා නම් ඕක මං බොහොම සරලව කියන්නේ හීනයක්ද?
මොකද මනස
දකින්නද
අපි? මනසට දැන්නේ දකින්න.
මනසට
කියන එක මනසට කියන්නේ මනසට දෙන්නේ හීන. මොකද අපි ඈත හීනෙන් දැකලා යකෙක් හරි මොකෙක් හරි දැකලා බය වුණා නම් උදේ නැගිටිනකොට ඒක නෑනේ.
ඒ වුණාට දකින්න වෙලාවේ ඇත්ත කියලානේ බය වෙලා තියෙන්නේ.
ඇත්ත වෙලා. නැගිට්ටට පස්සේ ඒක නෑ. එතකොට නැගිට්ටට පස්සේ තමයි අපි දන්නේ මේක බෑ දැක්ක හීනේ කියන්නේ.
ඇත්ත ඇති.
ඇත්ත ඇති ඇති. එතකොට දවල්ට අපි මේක වාහනේ කියනවා.
මේ හීනේ තමයි
දකින්නේ. දැක්කෙත් අර මනසෙන් නම්. දැන් හීනේ කලින්
මේකේ වෙනසක් වෙන්නේ.
ඔය දෙකම එකම සිද්ධි.
එකම සිද්ධි.
ඒ තමයි මම කිව්වේ මේ හීනයක් කියලා තේරුම් ගත්තා නේද? මනසෙන් හදපු දෙය මනසෙන් දකිනවා කියන්නේ හීනයක්. වෙන කියන්න කතාවක් නැහැ නේ උඹ. වෙන කාටවත් තේින්නේ
නැහැ නේ.
නැහැ. හීනේ Taman දකිනවා විතරක් වෙන කාටවත් බලන්න බෑ නේ.
හරිනේ තේන එක කියන්න බැරි ඒ
හින්දානේ. ඒ ඒක තමයි. දැන් ඒ කියන්න බැරි වුණාට අපි කියන්න පුළුවන් කරගෙන.
ඔව්. ඒවයි
තියෙන්නේ. අර කාරක ගැන අපිට කතා කරන්න. ඒකම තමයි අවිද්‍යාව කියන්නේ.
අවිද්‍යාව
කියන්නේ
ඒක තමයි.
ඕකම තමයි ඒ අර නිමිති ඉතුරු කරනවා කියන්නේ ඕක. නිමිත්ත ගැනනේ කතා කරන්නේ.
අනිවාර්යයෙන්.
දැන් ඒ නිමිති ඉතුරු කරගත්තු හින්දාමයි අර අර අතන මොකද්ද තියෙනවා
කියන.
ඒ සංඥාව ඉතුරු වෙලා
තියෙනවා. ආ කීප එක හරි ඒක කොහෙන් හරි කොහොමද දැනගත්තේ? ඒකට උත්තරේ තමයි කලින් නිමිති ඉතුරු කරගෙන
තියෙනවා. ඔක්කොම ගෙවිලා නැහැ 100%ක් ගිහිල්ලා නැහැ.
ඔව්. දැන් ඔකේ මං කියන්නේ ඔවා මේ ජීවිතේට මීට කලින් ඇහැ පාවිච්චි කරලා නැත්. මේ ක්ෂණේ නම් ඇහැ ඇහෙන් දැක්කේ. ඔය කියන කතාව කියයි.
දැන් මම ඔබට උදාහරණයක් කියන්න. දැන් අපි හිතමු මම පොඩි කාලේ මගේ රූපෙ වෙනුවට කණ්ණීගේ රූපෙ ගහලා දෙනවා අපේ ගෙදර හැමතැනම. මම කණ්ණාඩියකින් මුණ දැකලා නැහැ.
ඔව්.
පස්සේ ලොකු කාලෙදී මම ඉඳලා රවි නැතුව මම ඉඳලා මගේ ගෲප් එක එකක් ගහනවා. මම දන්නවා මම හිටියයි කියලා. ඉතින් ඇවිල්ලා ෆොටෝ ගහපු කෙනා ඇවිල්ලා මට දෙනවා ෆොටෝ එක. මම මාව අඳුරනවා.
මම නැහැ කියයි.
මම නැහැ කියයි.
ඔව්. මොකද අර මම කියලා හිතාගෙන ඉන්නේ අර කණ්ණාඩිය කියන එක තේරුම් අරන්ම නැත්තම් නැත්තම් කණ්ණාඩියක් හදලා තියෙනවා
අපි දැකලා නැත්තම්
ඔව් බලනකොට පේන්නේ අර වෙන කෙනෙක් කොංකම තව ටික මොඩිෆයි කළා. වාව ඔබ කණ්ණාඩියෙන් බලනකොට මාව පේනවා. මැජික් කණ්ණාඩි. එහෙම වුණා නම් එහෙම ඒ තමන් කියලා හිතාගෙන ඉන්නේ අර වෙන එක.
දැන් ඕක කණ්ණාඩියේ නිල් පාට රූපයක් තිබුණා නම් අපි හිතන්නේ මේ පේන පාට තමයි මම කියලා.
ඕක දැන් මම බලනවා දැන් මගේම ප්‍රෝග්‍රෑම් එක ටීවී එකේ යනකොට දැන් අර මමද. දැන් මහ දෙවි
රූපේ නේ
මොකෝක නිකන් අපේ බල්ලවත් තියාගෙන බලනවා දැන් මූ බලන්නේ අර පැත්ත
අර ඒක දිහා බලලා තමයි මේ
ඒක බලන්නේ ඉන්නේ එකද නේද මේ මම ඩීවී එකේ ඉන්නවනේ
ඒක තමයි ඔය මනසේ මායාව කියන්නේ අපි අපි ඒක කොච්චර ඇත්ත කරගෙන තියෙනවද අතන තමයි මං කිව්වේ අර දැන් ඒ කියන්නේ විඥානේ මායාව කියන්නේ මං දාන්නේ ඇහි රූපේ මවණේ විඥානේ මවලා පෙන්නනවා ඇහි රූපේ එතකොට අපි ඒක ඇත්ත නොදන්න කම හින්දා අපි විශ්වාස කරනවා ඇහැකුත් තිබිලා දෙන රූපෙකුත් තිබිලා දෙන ඒකයි මං කිව්වේ විඥාණයෙන් තමයි මේ දෙක උපදින්නේ කියලා. කෙලින්ම කියලා තියෙනවනේ චක්කු විඥානේ කෘත්‍ය තමයි ඒක නැහැයි රූපේ තියෙනවා කියන්නේ. ඒකනේ චක්කු විඥානේ. සෝත විඥානේ කියනකොට කණයි සද්දෙයි කියලා දැනුවත් කරන එකනේ සෝත විඥානේ. ඒ හින්දා තමයි මං කියන්නේ මේ ඇහැයි රූපේ උපදින්නේ විඥානේ. ඒකේ මේ මායාකාරී ස්වභාවය දන්නේ නැතිකම තමයි අර අවිද්‍යාව. අවිද්‍යාව හින්දා තමයි ඇත්තටම විඥාණයට පේන්නේ දැන් මම ඔය අර නාම රූප කියලා කියවහන් අර අපි වචන ටික තේරුම් ටික දානවනේ එහෙම නෙමෙයි නිකන් මූලික මට්ටම අර තජ්ජු සමන්නාරෝ කියන එක තමයි එතන අර නාම රූපේ කියලා මම හිතන්නේ අදහස් කරන්නේ. නාමික රූපයක් කියන මට්ටම කටගුරුන් දෙහාඳුරෝ ඒක ලස්සනට කියන අය නමට රූපයක් විතරයි නාමික රූපයක් ඒ මට්ටම හීනේ වගේ තමයි අන්න ඒ මට්ටමත් තමයි විඥානික අරමුණ එතකොට ඒ විඥානේ දැන් ඔය ගොඩක් කියන්නේ චක්කු විඥානේ විපාකයක් විතරයි ඒක කර්මයක් නෙවෙයි කියලානේ සඳහන් වෙන්නේ ඊට පස්සේ හිතෙන් හදන ටිකනේ මේ කර්ම කියලා ගන්න. හැබැයි මං අතනක් දකිනවා අරක විපාකයක් කියන්න පුළුවන් මොනවා හරි පෙන්නන මට්ටම විතරයි. මේ කියන්නේ අර සජ්ජෝ සමන්නාහරෝ මට්ටම මනසෙන් මවුකු මට්ටම මනසට පේන ගතිය විපාක මට්ටම. හැබැයි ඔක දැකලා හැයි රූපේ තියනවා කියනකොට විද්‍යාව යෙදිලා. ඒ මට්ටම තමයි පස්සේ කියන්නේ. ඇහැයි රූපේ චක්කු විඥානේ පිළිගන්න මට්ටම තමයි පස්සේ. ඒක පස්සේ කියන්නේ මුලා වුණ මට්ටම. ඒකයි බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ අර තදපි පස්සපච්චයා කියන හැම මතයක්ම උගත ස්පර්ශේ ප්‍රත්‍යය. උගත ස්පර්ශේ ප්‍රත්‍යයෙන් ඊට එහාට කතා කරන්නේ නැහැ. අර 62ක් උච්චාරණස්තිය කියන්නේ ඕක ස්පර්ශේ ප්‍රත්‍යයෙන්. ඕක ස්පර්ශේ ප්‍රත්‍යයෙන් උච්චාරය කියන්නේ. ගායි හරිද වැරදිද කතාවක් නේ. එතනින් එහාට දෙයක් තමයි බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ. ස්පර්ශය වෙන්නේ මෙහෙම. මේ නාම රූපේ ඇත්ත දකින්න නැති හින්දා අර මං කියන්නේ ඕක දෙක වෙන් කරලා ගන්න ගතියමයි පස්සේ. ඇහැයි රූපේ. ඇහැයි රූපේ විඥානයම ජේසුත්‍රයෙන් නේ. ඇහැ කාන්තය රූපේ තවාන්තය විඥානි මැද. තාජ්‍යත් ආයතන බාහිර ආයතන විඥානි මැද අන්ත දෙකයි මැද ඒතරෝ ටිකට අහු වෙන ගතියමයි පස්සේ ඒ මුලා වුණා මට ඒතර පස්සෙන් හට ගන්න ඕන දෙයක් මුලා වෙලා ඉවරයි ඒතර අපිට වේදනාව එන්නේ පස්ස පච්චය මොන උතනින් තමයි මං කිව්වේ පටිච්ච සමුප්පාදේ වේදනාව රහතන් වහන්සේට තියෙන්න බෑ. කට්ටිය තර්ක කරනවානේ නෑ නෑ බුදුහාමුදුරුවන්ටත් වේදනා දැනුණා අරටයි මේකයි. කතාවල තිබුණාට
කතා කරන්න පුළුවන් ඒ ගැන.
ඒ වුණාට
හින්දාද නැද්ද කියලා ඒක
නෑ නෑ
ගැන කියන්න
බෑ. ඔව් පස්සපච්චා වේදනා කියන එක හතගන්න බෑ. මොකද පස්සය කියන මට්ටමට එන්නේ නෑ. පස්ස නිරෝධයක් තියෙනවා.
පස්ස නිරෝධය.
නාම රූපේ ඇත්ත දැක්කන දකින්න කියන්නේ පස්සයයි පස්ස සමුදයයි පස්ස නිරෝධයයි දකින්න කියන්නේ
පස්සයයි පස්ස සමුදයයි පස්ස නිරෝධයයි
ඔව් ඔකනේ සම්මාදී
නිරෝධය නම් ඊට පස්සේ මොකද
හා
හේතුව දැකලා නිරෝධ
උනා නම් වේදනාවට
ඕක ගැන වේදනාවට යන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ.
සංඥා නැහැ, සංකාර නැහැ.
අවිද්‍යා නිරෝධා, සංකාර නිරෝධෝ, මොහොම නිරෝධෝ නිරෝධෝ කියාගෙන ඒක පැහැදිලිවම කියලා තියෙනවා. ඒ නිරුද්ධයි කියපු ටිකෙන් මේ භාගයක් තියනවා කියන්න හදනවා.
ඒක තමයි ඒ කියන්නේ අර ස්වභාවයද දැන් වහන්සේ කියන්නේ ස්වභාවය ධර්මතාවය
අපිම මවාගත්තු ස්වභාවය තව විදියට
ඒකනේ
ගන්නවද දනවා සම්පත
ලෝකෙට එන්න ගලප ගන්න හදන
දුක තමයි අපි මේ සෙනසුරාදා උදේ කතා කළේ කප්පිය වෙනදා එක එක ඒවා අහනකොට ඉතින් මම ඔහි ඒ වෙලාවට කියනවනේ දැන් ඔය තජ්ජ සමන ආහාරෝ එක් කිව්වට පස්සේ ඕක ටික කියත හැකි බයි කෙලින් මොකක්තර ස්පර්ශ ප්‍රත්‍යෙන්නේ වේදනාව තියනවා මේ ඔතන තමයි මම කියන්නේ ඒ කියන්නේ බුදුදහම පෙන්නන්නේ ස්පර්ශයේ සමුදේ ස්පර්ශයෙන් පස්සේ හටගන්න ඒවා ගැන කතා කරලා වැඩක් නැහැ කියන එක පැහැදිලිව කියලා තියෙනවා ඒ බ්‍රහ්මජාලයේ
තියෙනවා. හ්ම්. බ්‍රහ්මජාලයේ.
හ්ම්. තමයි කම ස්පර්ශයේ ප්‍රති.
එහෙම කියන්නේ.
එහෙම කියලා ඒකෙන් පෙන්නන්නේ ස්පර්ශයෙන් අහුවෙලා කියන ඒවයින් මේ නිවන එතන නැහැ.
ඔව්. ඉතින් ඒකනේ අර ස්පර්ශයේ උපමාවකට දීලා තියෙන අම ගහපු ගව දෙනක් කියලා.
ඔව්.
ආයි බේරෙන්න බෑනේ.
බේරෙන්න බෑ. ඒකට අහුණා කියන්නේ ඉවරයි. වතුරේ හිටියත් සත්තු කනවා, ගොඩ හිටියත් කනවා.
නිදාගෙන හිටියත් සත්තු කනවා. ඒක හරි හරි ශේෂ්ඨ උපමාවක්.
ඔව්.
ඒ බලමු. ගව
දෙන එකනේ. අම ගහපු.
ඒ කියන්නේ තෙට આવොත්
මොකද ඕක තේරෙන්න පොඩි මට්ටමට
යන්න
ඕනේ
මොකද තේරෙන්නේ නිකන් සාමාන්‍ය සමාජ හදන්න ඕනේ ඒක තේරෙන්නේ
නැහැ නෑ ඒකනේ වෙලා
තියෙන්නේ අතන්දර අතර
කතා ඕකේ මං ඕක විස්තර කරලා අහුගත දන්නේ නැහැ ටික දැම්මද දන්නේ නැහැ චූල වේදල්ල එකේ වේදනාව ගැන කතාව ළඟදී මං දැම්මේ නැහැ දැන් මාස දෙකකින් විතර ඒ ටික තියෙනවා මං ළඟ කතා කළා චූල වේදල්ල සූත්‍රයේ මහා හත්ති කදෝපම එකයි ඊළඟට උන්නාබ බ්‍රාහ්ම සූත්‍රය. ඕකේ චූල වේදල්ල එකේ කතා නොකර වේදනාව ගැන අහන ප්‍රශ්න ටිකක් තියෙනවා. මුලින්ම අහනවා වේදනා කීයක් තියෙනවද? තුනයි. සුඛ වේදනා, දුක්ඛ වේදනා, දුක්ඛම සුඛ. ඊළඟට අහනවා ඒවයි අනුසය මොකද්ද? ඊට කලින් අහනවා සුඛ වේදනාව කියන්නේ මොකද්ද? දුක්ඛ වේදනාව කියන්නේ මොකද්ද? ඔහොම තුනට අහනවා. ඒකට කියනවා සුඛ වේදනාව කියන්නේ යම් කිසි ඉතින් ප්‍රියමනාප බවක්, සුඛදායක බවක් තියෙනවා නේද? ඒක සුඛ වේදනාව. ඊළඟට අකමැති ගතියක් ඒ වගේ ගතියක් තියෙනකොට දුක්ඛ වේදනාව. ඔහොම කියනවා. ඒ සැප ගතියක් නැත්නම් දුක ගතියක් නැත්නම් ඒක අදුක්ඛම සුඛ. ඊළඟට අහනවා ඔයයි අනුසය මොකක්ද කියලා. ඒක සුඛ වේදනාවේ අනුසය රාගානුසය. දුක්ඛ වේදනාවේ අනුසය පටිඝානුසය. අදුක්ඛම සුඛ වේදනාවේ අනුසය මොහේන්නේ අවිජ්ජානුසය. අවිජ්ජානුසය. හරි. ඔකෙන් තමයි අපි සාකච්ඡා කරන්නේ මන්ද මහදී කිව්වා ඔකම. එතකොට සුඛ වේදනාව රාගානුසය දුක්ඛ වේදනාව පටිඝානුසය දුක්ඛම සුඛාව අවිජ්ජානුසය රාගානුසයෙන් කරණේම කුසලද අකුසල මොනවා නහන
ප්‍රශ්න
ඔව් යාරක සුත්‍රේ වනේ නේ රාගානුසයෙන් එන්නේ අකුසල
අකුසල
ඊළඟට පටිඝානුසයෙන් එන්නේ අකුසල දේශ සික්නේ ඊළඟට අවිජ්ජානුසයනුත් වෙන්නේ අකුසලනේ මෝහ මූලසිත.
ඔව්. ඒකෙන් බේරෙන්න.
හරි. දැන් අහන ප්‍රශ්නේ තමයි දැන් පි. මරණ මොහොතේ ওই තුනෙන් එකක් වේදනාවක් එනවමනේ?
එනවා අනිවාර්යයෙන්.
આવොත් හොඳ නිවිලෝකයක්.
આવොත් නෙමෙයි එනවා.
එනවා.
වේදනා තුනයි තියෙන්නේ තුනෙන් එකක්
අනිවාර්යයෙන් එනවා. යට වෙනවම තමයි.
ඔව්. වැඩිපුර එන්නේ දුක් වැඩිපුර දුක් වේදනාව. ඔව්. බැරි වෙලාවත් සුඛ වේදනාවක් ආවා ගියමු.
ඔව්.
එහෙනම් නැත්තක ඒකත් නැදහත් එකක් ආවා ගියමු. කොයි කාවත් හදන්නේ අකුසල් බලා ඉන්නේ දිව්‍ය ලෝකයන්
රංගන්නේ අවිද්‍යාවෙන් නම් මෙහෙ මොකක්වත් වැඩක් නැහැ. වැඩි බස් එක යන කරලා
තියෙනවා. මාතර දෙක තුන දේශනා
ඉන්නේ. අයිය කියා. එදාරන ආවුලක් කට්ටියව බය කළා ඔබගේ. කට්ටිය සිල් ගත්තා. සුදස්සනාඳුර වඩින්න ගලෙන් අවස්තර ගේටි උදේවරු. කොම හොඳට එහෙම කරපුවා ඉන්නේ. අර කුරුණෑගල එක්කෙනයි මිනිහා මොනවද උ ටිකක් කියාගෙන ගියා. මනුස්සයෙක් දය උනාව ගහලා.
කොයි
ගියද? ඒ වේදනා තුනෙන් එකක්.
ආ අනිවාර්යයිනේ.
අනිවාර්යයි. ඔව්. දැන් ඕකට උත්තර ටික අරකේ තියෙනවා ඊළඟ ප්‍රශ්න ටික ඒකයි. ඊළඟට අහනවා මේ ඒකයි එතන හරි ලස්සන දැන් ඔය ප්‍රශ්න අහන්නේ මේ අනාගාමියෙක් කෙනෙක් නේ සාක උපාසක. අනාගාමියෙක් කෙනෙක් තමයි ප්‍රශ්න ටික අහන්නේ. රහතන් වහන්සේගෙන්. මහත් පෙරණ. අතර අපිනා උතනින් අහලා නවත්තයි. දැන් මෙයා ඊළඟට අහනවා මේ සුඛ වේදනාවේ හැම සුඛ වේදනාවෙම රාගානුසය දිනවා. හැම දුක්ඛ වේදනාවෙම පටිඝානුසය දිනවා. හැම දුක්ඛ මාසකෙකම අවිද්‍යාව
තියෙනවා. ඒ යාගේ මානසික මට්ටමින් තමයි දැන් අහන්නේ.
හරියට අපි උනත් ඉතින් අර මේකෙන් බේරෙන්න විදියක් තියෙනවද අපායේ යන්නේ නැතුව. ආහනා වගේ වැඩක් නේ.
අනිවාර්යයෙන්.
ඔය පොලේ දෙන්නේ ඔක්කත්
එක ගන්න කියලා බලන්නේ. මේ අනිවාර්යයෙන්.
ආයිනෝ. ඔව්. අනිවාර්යයෙන්. එතකොට කියනවා තියෙනවා කියලා එක එකට උදාහරණ ගානේ දෙනවා. එතකොට සුඛ වේදනාවේ ආගානුසේ නැති සුඛ වේදනාවට දෙන උදාහරණය තමයි මේ ප්‍රථම ධානයේ සමායදී. මොකද අර කාමයන්ගෙන් වෙන්වනේ විච්ච කාමයේ හිමි. ප්‍රථම ධානයේ කියන්නේ එතකොට ඒකේ රාගානුසයන් නැහැ. ඒක තියෙන්නේ සුඛ වේදනා. උදාහරණයක්
දෙන්නේ.
එහෙනම් තියෙන්න පුළුවන්.
පුළුවන් කියලා.
ඔව්. ඊළඟට දුක්ඛ වේදනාව ඒක හරි ලස්සනයි. ඒ පටිගේ නැති දුක්ඛ වේදනාවට දෙන එක තමයි යම්කිසි මාර්ගයේ වඩන කෙනෙක් දකින්නවා කෙනෙක් රහත් වෙනවා අනාගාමී වෙනවා ඒ මාර්ගඵල ලබනවා එතකොට හිතෙනවා අනේ මට කවදා මේක
ලබා ගන්න පුළුවන් කියන හැඟීම
එන්නේ පටි දුක්ඛ වේදනාවක් නේ හැබැයි ඒකේ පටිගේ නැහැ කෙලස් නැති කරන මේකනේ يعني අර එක්ක ඉරිසියාවකෙ
නෙමෙයි
ඒක තමයි දෙන්නේ මේ මේ දුක්ඛ වේදනාවේ පටිඝානුසය නැති එක. ඊළඟට අදුක්ඛම සුඛ වේදනාවේ අවිද්‍යාව අවිද්‍යානුසය නැති එකට ඒකට දෙන්නේ චතුර්ථ ධානය. ගමන් හිතන්නේ එතන අර උපේක්ෂාව තියෙනවා. ඒකේදී අවිජ්ජානුසය නෑ කියලා කියන්නේ. චතුර්ථ ධානයට සමාදිනකොට. දැන් උත්තර. ඊට පස්සේ යනවා තව දැන් ඊළඟට අහනවා අන්න ඊට පස්සේ තමයි ගැඹුරු ටික පටන් ගන්නේ ඊළඟට අහනවා මේ පටිභාගය කියලා වචනයක් දානවා සුඛ වේදනාවේ පටිභාගය මොකක්ද කියලා අහනවා පටිභාගය කියන්නේ නිකන් අර ප්‍රතිවිරුද්ධ භාගය වගේ ප්‍රතිවිරුද්ධ පැත්ත සුඛ වේදනාවේ පටිභාගය මොකක්ද අහුවහන් කියනවා දුක්ඛ වේදනාව
දුක්ඛ වේදනාව
දුක්ඛ වේදනාව
සුඛ වේදනාවේ
පටිභාගය අනිත්භාගය වගේ ප්‍රතිවිරුද්ධ
කියන කතන්දරේ
ඊළඟට අහන දුක්ඛ වේදනාවේ පටිභාගය මොකක්ද
සුඛ
වේදනාව දැන් ඔතන තමයි අපි ඉන්නේ දැන් මම පැහැදිලි කරපු දුක්ඛ වේදනාවට තියෙන අපිට පේන්නේම දැන් බඩගිනින් නාගින් අපිට පේන්නේ කෑවනම් ඒ සුඛ වේදනා පැත්ත.
ඔව්. අරක තමයි ආරමුණු කරන්නේ.
ඒ ඔය දෙකේ පැන පැන ඉන්නේ. ඒ පන්නන්නේ තණ්හා. හරි. ඊළඟට අහනවා දුක්ඛම සුඛයේ පටිභාගය මොකක්ද? එතකොට කියනවා මේ උත්තර ටික තියාගෙන යන්න. ඒකේ පටිභාගය තමයි අවිද්‍යාව. දුක්ඛම සුඛ වේදනායි පටිභාගයේ අවිද්‍යාව. අවිද්‍යාවේ පටිභාගය මොකක්ද? එතකොට කියනවා විද්‍යාව. අවිද්‍යාවේ පටිභාගය විද්‍යාව. විද්‍යාවේ පටිභාගය මොකක්ද අහනවා? නෑ. විද්‍යාවේ පටිභාගය විමුක්තිය. විමුක්තියේ පටිභාගය මොකක්ද අහනවා? නිවන. ඊළඟටත් අහනවා නිවනේ පටිභාගය මොකක්ද? එතකොට කියනවා අර දුර ගියා වැඩි කියලා ප්‍රශ්නේ ඉක්මවා ගියා කියලා වෙයි වගේ තමයි. දැන් ඔය ප්‍රශ්න ටික අහන්නේ. ඒක තමයි මම අර එක සාකච්ඡාවක ගත්තේ. දැන් එතකොට එතන මම ගත්තු පොයින්ට්ස් තමයි එකක් තමයි දැන් සුඛ වේදනාවේ හරි දුක්ඛ වේදනාවේ හරි ඉඳගෙන මේක කරන්න බෑ. ඉස්සෙල්ලා අපි දකින්න ඕන අදුක්ඛම සුඛ වේදනාවකුත් තියෙනවා. බඩගින්න නැති කරන්න කන එක විතරක් නෙවෙයි. ඒක තවත් පිළියක් තියෙනවා. අතාර ඉඳගෙන ඉඳලා කකුල රිදෙනකොට හිට ගන්නවා විතරක් නෙවෙයි. ඊට වඩාස් එකක් තියෙනවා. ඔක මං කිව්වේ දැන් භාවනා කරනකොට ඒ පැත්තක් තියෙනවා. ඉරියව් වෙනස් නොකර
ඉන්නවා.
දුක්ඛ වේදනාවෙන් මිදීමක් තියෙනවා සුඛයට පණින් නැතුව. ඊට පස්සේ එතෙන්දි වෙන්නේ ඒක අදුක්කම සුඛ පැත්තට හැරෙන්නේ. පීරියෝ වෙනස් නොකළොත්. මෙත් ඉදනාව නැති වෙනවනේ
කරාට. අනිවාර්යයෙන්.
අපට අදුක්කම සුඛේ මට්ටමට ගන්න එක තමයි නිකන් සමතකින් කරන්නේ.
අතනින් ආද අදුක්කම සුඛ දකින්න බැරිද?
බැරිද? දඟල දඟල හිටියොත් දකින්න බෑ. ඒ අර තණ්හාවෙන් පන්නනවා. අන්ත දෙකට. එතකොට මැද ඉන්න කෙනාට දැන් අදුක්කම සුඛ මට්ටමට ගත්තට පස්සේ එයාට තමයි පේන්නේ ආ ඒකෙත් අවිද්‍යාවක් තියෙනවා. මොනවා ටික ටික අහු වෙනවා. අවිද්‍යාව දැනගන්න නම් විද්‍යාව ටිකක් පේන්න ඕනේ. විද්‍යාව වෙණීම එක්කනේ අර අවිද්‍යාව කියලා දැනගන්න. ඒක දකිනකොට ඕව මට්ටම තමයි මම නිකන් දාගන්නේ අර සම්මාදිට්ඨිය වගේ. අන්න එයාට තියෙනවා විමුක්තිය. විද්‍යාව පහළ වෙන කෙනාට විමුක්තිය කියන්නේ. ඒ පටිභාගී කී කියා යන්නේ. ඒ විමුක්තිය මට්ටමට එන කෙනාට නිවන කියනවා. ඒ කියන්නේ අර නිවන මාර්ගයේ උතන පෙන්නන. මේකේ මූලික මට්ටම අර සපයි දුකයි අන්ත දෙක පොඩ්ඩක් යටපත් කරලා මැද්දට ගන්න ඕන. එතනින් තමයි අවිද්‍යාව අල්ලන්න පුළුවන්. ඒක මට නිකන් හිතුනේ එතෙන්දි තියෙන්නේ සමතය. ඊට පස්සේ තමයි විදර්ශනාව. ඕකේ ඒ සූත්‍රය යනවා. ඕකම අහුණා අර තව තැනක තියෙන උන්නාබ බ්‍රාහ්මණයක කියලාත් ඒකත් හරිය වැදගත්. මේකේ අහනවා මේ ආයතන ගැන ප්‍රශ්න අහන්නේ ඒ බ්‍රාහ්මණයා විදුහම් ගොන්. මේ ඉන්ද්‍රිය පහ පහ ගැන ඉස්සෙල්ලා අහන්නේ නැහැ කනනාසයේ සිය ශරීරය. මේ ඉන්ද්‍රිය පහට නානා විෂයානි නානා ගෝචරානි. තේරුණාද? 60 ගෝචර වෙන ඒවා කනට ගෝචර වෙන්නේ නැහැ. හරි. ඒවයි විෂය වෙනස්. හරි. එහෙම තියෙන මේ ඉන්ද්‍රිය පහට අරමුණ විඳින්න බෑ කියනවා. ඒක තේරෙනවා. ඇහැට බෑ රූප දැනගන්න.
ආ
ආ. කනට බෑ ශබ්ද දැනගන්න.
ඉන්ද්‍රිය පහට ඒක.
ඔව්. නානා විචාරි නානා ගෝචරාලි මෙහෙම ඉන්ද්‍රිය පහක් තියෙන. ඒකට ඒකට ඒකේ ආරමුණ විඳින්නත් බෑ.
බෑ.
වෙන එකක ආරමුණ විඳින්නත් බෑ.
ඒක.
හරි. කවුද මේ ආරමුණ විඳින්නේ? කවුද මෙයාට පිළිසරණ වෙන්නේ කියලා අහන. පටිසරණ කියනවා. බුදුහාමුදුරු උත්තරේ දෙන්නේ මේ මනස
මනස
පහට පටිසරණ. පටිසරණ මනස. ඊළඟට අහනවා මනසට පටිසරණ මොකක්ද? මනසට පටිසරණේ සතිය කියනවා. හරි. සතියට පටිසරණේ මොකක්ද? සතියට පටිසරණය විමුක්ති. විමුක්තියට පටිසරණය මොකද්ද? නිවන. ඒ ටිකේදී අර ඕඩර් එකටම යනවා. ඒ චිතනත් මන් දැකලා අර අර ඒ නිවන මාර්ගෙම يعني අපිට ඉස්සෙල්ලා මේ ඉන්ද්‍රිය පහෙන් මිදෙන්න පුළුවන්. මනස නැතුව මේ එකකටවත් වැඩක් කරන්න බෑ කියන මට්ටම. දැන් හැබැයි මනසෙන් මිදෙන්න ඕන කියන්නේ සතිය. මනසට
පරිසරණ.
ඒක තමයි. ඒක සිහිය සිහියට පරිසරණේ විමුක්ති නිදීනවා කියන්නේ අදහස. විමුක්තියට පරිසරණේ නිවන. මට උතන ප්‍රශ්නයක් ආවා මොකක්ද මේ පරිසරණ කියන එකේ තේරුම? පිලිසරණ කිව්වට
මරකේ කියනකොට මේ පිලිසරණ නැද කියන පිලිසරණ වගේ
මොකද
ඒ කියන්නේ උපකාර වෙනවයි කියන අර්ථේ
උපකාර උපකාර වෙනවා පිහිට වෙනවා කියන අර්ථනේ අපිට
ඔව් එන්නේ
හිතෙන්නේ එතකොට හරි ඉන්ද්‍රිය පහට නම් මනස උපකාර වෙලා තියෙනවා පිහිට වෙලා තියෙනවා නේද මනස නැතුව ඒ වට වැඩ කරන්න බෑ හරි ඒ තේරුමෙන් ගත්තොත් එතකොට එහෙනම් මනසට කොහොමද සතිය උපකාර වෙන්නේ? අනිත්‍යත් රහව සතිය නැතුව මනසට වැඩ කරන්නේ. ඕක තවත් ගැඹුරු වෙනවා. ඉතුරු දෙකට යනවා. සතියට පිළිසරණ විමුක්තිය. විමුක්තිය කොහොමද සතියට පිළිසරණ? ඊටත් වඩා යනවා නිවන. විමුක්තියට පිළිසරණ නිවන නිවන. නිවන කොහමද වෙන්නේ? ඒක පිළිසරණ කියලා කියන්නේ.
පොඩි මනසට සතිය පිළිසරණ උනේ නැත්තම්. මනස තුල සතිය තිබුණ නැත්තම්. එතන ඉතින් අවිද්‍යා සහගතව සසර යන්නනේ සරසෙන්නේ. පිළිහිටක් නැහැ. දැන් නිවන කියන්නේ දැන් ඕක අනිත් පැත්තේ වල පිළිසරණ කියන්නේ අපි සිවිල් එකක් ආරක්ෂාව රැකවරණ. එතකොට ඒක නැති තැන මෙයා නැහැ. මෙයා නැති තැන අරය නැහැ. එයා පිටක් නැහැ. රකවරණයක්
නැහැ. ඒක තමයි පිටිට කියන එකේ ගැඹුරු තේරුම. නෑ.
ඒක පාලි වචනේ මොකක්ද?
පටිසරණ.
පටිසරණ. ඒක සමහරවිට
පටිසරණ නෑ. සිංහල එකත් හරි පිළිසරණ තමයි. හැබැයි අපි ඒක දෙපැත්තකින් හිතන්න පුළුවන් මේ පිළිසරණ එක. ඉන්ද්‍රිය පහ තියෙන්නේ ඉතින් මනස හින්දානේ මනස උදව් වෙන්නේ ඉන්ද්‍රිය තියෙන්නේ කියලා එක පැත්තකින් හිතනවා. ඒ පැත්තෙන් හිතුවොත් වරද්ද ගන්නවා. මගද ඔතන පෙන්නන්නේ ඉන්ද්‍රිය පහෙන් මිදෙන්නයි මනස
දෙන්නයි මනස. මිදෙන්නයි
වෙන කරානේ යන්නේ.
මිදෙන්නයි මනස නෙමෙයි මිදෙන්නයි සිහිය තියෙන්නේ.
ඒ මනසෙන්. ඔව්
මනස මිදෙන.
ඔව්. දැන් සකනාසයකට පිළිසරණ වෙන්නේ මනස නා. එතකොට අසකනාසයට මනස පිළිසරණයක් වුණාම මේ ආයතන ටික නිසා සසර යනවද නැද්ද කියන එක ගැන කතාවක් කරන්න බෑ. එතන මනසට පිළිසරණ වෙලා තියෙන නිසා සිහිය. ඔන්න ඔතන ඉඳන් තමයි පිළිසරණ පටන් ගන්නේ.
මොනවද වෙන්නේ? අතන ඉඳන් පිළිසරණ මේ වචනේ දාලාද?
ඔව් ඒ පිළිසරණ එතන ඉඳන් ඒ දිගටම පිළිසරණ යන හින්දා
නෑ නෑ නෑ. ඉන්ද්‍රිය පහට පිළිසරණ මනස කිව්වනා.
ඔය ඒ මිදෙන්නනේ ඒ මිදෙන තැනදනේ දැන් හැට පිළිසරණ වෙන්නේ මනස කියන එක වෙන්නේ අපිට එක තැනකින් නවත්තන්න බෑ ඒක.
ඔව් එකම තේරුම දෙන්න ඕනේ.
ඒ තේරුම දිකට යන්න ඕනේ.
ඔව්. එතකොට අන්න ඒකයි. දැන් පිළිසරණ කියන එකේ තේරුම ගන්න ඕන උදව් වෙනවා කියන එක නෙමෙයි.
නැහැ නැහැ. ඒක අර
ඉන්ද්‍රිය පහට අපිට හිතෙන්නේ ඉන්ද්‍රිය පහට උදව් වෙන්නේ මනසනේ ඒක හරිනේ කියලා. ඒ තුරෙමෙන් ගියොත් බෑ.
බෑ.
එතනින් එහාට යන්න බෑ.
එතකොට අවිද්‍යා සහගත තමයි ඒ වැටෙන්නේ පැත්තට
වැටෙනවා.
මොකද එතකොට උදව් කරලා තියෙන්නේ සසරේ යන්නනේ.
යන්නනේ.
දුක ඇති කරන්නේ.
ඇති කරන්නේ.
දුක නෑ නෑ
දුකෙන් මිදීමේ අරමුණ තමයි පිලිසරණ.
ඒක මුල ඉඳලා අගට යනකම මේක තියෙනවා. මැදරවල ඉන්න බෑ.
ඔකෙත් ගියා මගේ සාකච්ඡාව. ඉන්ටර්නෙට් එකේ හෝ ස්කයිප් එකකට.
මොනවා
මොන බැරුවේ වෙබ්සයිට් එකෙන් බලනවා කියන්නේ. අය මට සරයක් විතරයි. දැන් ළඟකදී අප්ඩේට් කළේ නෑ. ඒක මම ළඟ තියෙන ඕන්නම්. පෙන් එකේ තියෙනවා. දැන් මම රකන්නේ.
මේකේ ඒතකොට පෙන් එකේ තියෙන්නේ මේකේ අපිට
පෙන් එකේ කම්පියුටර් එකේ දාලා පෙන් එකේ තියෙනවා.
දැන් මේකත් මොකද දැන් නේද?
අපේ ඉඩම ගැන නේද?
ඔව්.
ඔව් අපි බලමු මොකක්ද